SBS.
This is SBS Radio.
සුපුරුදු පරිදි අදත් සිකුරාදා දිනේ අපි සූදානම් විදේශ පුවත් විමසුමෙන් ලෝ වටා ගෙවි යන සතියේ වාර්තාවන වැදගත් ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති තොරතුරු පිළිබඳව කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගන්නවා අපි AFP මාධ්‍ය ජාලයේ අමල් ජයසිං. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් සංජේ.
අමල්, අපි පළමුවෙන්ම දැනගන්නට කැමති පසුගිය දින කිහිපයේදී ලොව පුරා විදේශ පුවත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට, එහෙමත් නැත්නම් ප්‍රධාන පුවත් සිරස්තලය බවට පත්වුණු කාරණය, උතුරු කොරියාව මේ හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බැලුවායයි කියන කාරණය. මේ සම්බන්ධයෙන් මීට පෙරත් විටින් විට තොරතුරු වාර්තා වුණා. නමුත් එහි විශ්වාසනීය භාවය සම්බන්ධයෙන් නොයෙකුත් මතිමතාන්තර මාධ්‍ය ඔස්සේ වාර්තා වුණා. නමුත් මේ වතාවේ වාර්තාවන තොරතුරුවල යම්කිසි ආකාරයක විශ්වාසනීයත්වයේ ඉහළ බවක් ඇති බව තමයි අපිට පෙනෙන්නට තියෙන්නේ. අමල් දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු පළමුවෙන්ම.
සංජය, මෙතන උතුරු කොරියාව මේ ඔවුන් කරපු බෝම්බ පිපරුම සම්බන්ධයෙන් කරපු මේ අත්හදා බැලීම, ඇතරම ඇමරිකාව යම් කිසි විදියකට මේක අවතක්සේරු කරන්නට උත්සාහ කරාට, නමුත් විශේෂඥයන් බොහොම පැහැදිලිවම කියනවා මේක හයිඩ්‍රජන් බෝම්බයක්, හයිඩ්‍රජන් පරමාණු බෝම්බයක් පිපරවා සරල තමයි මෙවැනි මේ දත්ත ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ. මොකද විශේෂයෙන්ම භූමිකම්පාවක ස්වරූපයෙන් ප්‍රදේශෙන් වාර්තා වෙලා ඒ අනුව තමයි ඔවුන් තීන්දු කරේ කොපමණ බලයක් තියෙන බෝම්බයක්ද උතුරු කොරියාව අත්හදා බැලුවේ කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි අනෙකුත් ලෝක බලවතුන් ළඟ තියෙන හයිඩ්‍රජන් බෝම්බ දිහා බලපුවාම ඒතරම් ප්‍රබල බලවත් ආයුධයක් නොවුනට, මේක ඇත්තටම උතුරු කොරියාව සම්බන්ධයෙන් ඔවුන් මෙතෙක් කරලා තියෙන අනෙකුත් පරීක්ෂණත් එක්ක බලනකොට ඉතාම සාර්ථක න්‍යෂ්ටික අත්දැක බැලීමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ නිසාම තමයි දැන් උතුරු කොරියාව වෙනතරත් වඩා භයානක තත්වයකට, ඒ කියන්නේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් තවමත් වෙනතරත් වඩා භයානක තත්වයකට ඇවිල්ලා අනෙකුත් අසල්වාසි රටවලටත් ලෝක සාමයටත් ලොකු තර්ජනයක් වෙන්න පුළුවන් කියන කාරණාව සම්බන්ධයෙන් මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඒ පිළිබඳ සාකච්ඡා කිරීම ආරම්භ කළා තියෙනවා.
අමල්, මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ උතුරු කොරියාවට යම්කිසි ආකාරයක තහංචි පැනවීමක් සම්බන්ධෙනුත් කතා බහක් ඇතිව තිබෙනවා. අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු.
සංජය, මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සියලුම සමාජිකයන්, නිත්‍ය සමාජිකයන්ට අමතරව අනෙකුත් අයත් සියලුම දෙනාම, 15 දෙනාම මේ වෙනකොට එකඟ වෙලා තියෙනවා උතුරු කොරියාව සම්බන්ධයෙන් තවත් සම්බාධක පැනවිය යුතුයි කියලා. නමුත් මේ වෙනකොටත් උතුරු කොරියාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව විසින් සම්බාධක පනවල හමාරයි. ඉතින් දැන් අලුතෙන් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා, කොපමණ දුරකට මේ සම්බාධක තව උත්සන්න කරන්නට පුළුවන්ද? කොතෙකුත් මෙවැනි සම්බාධක පැනෙව්වත් ඒවා ගණන් ගන්නේ නැති බවක් තමයි පෙනී යන්නේ. ඉතින් කොහොමද උතුරු කොරියාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පිළිබඳ කියන කාරණාව සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ආරක්ෂක මණ්ඩලය ඉදිරි දින කීපය ඇතුළතදී තීරණයක් ගැනීමට නියමිතයි. නමුත් විශේෂ දෙයක් හැටියට මෙතන සිද්ධ වෙන්නේ, මෙතෙක්කල් උතුරු කොරියාවේ ප්‍රබලම මිත්‍රයෙක් හැටියට කටයුතු කරපු රුසියාව සහ චීනය, විශේෂයෙන්ම චීනය, අතර මේ අවස්ථාවේදී උතුරු කොරියාව දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඉතින් මේක අලුත් ප්‍රවණතාවයක්. මොකද යම් කිසි විදියකට චීනයටත් උතුරු කොරියාව දැන් පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් තියෙන බව පෙන්නුම් කරලා තියෙනවා. මොකද විශේෂයෙන්ම චීනය දැන් උතුරු කොරියාව සම්බන්ධයෙන් වෙන්දට වඩා දැඩි ස්ථාවරයකට පැමිණලා තියෙන නිසා.
අමල්, අපි මැද පෙරදිග අර්බුදය දෙසට මීළඟට අවධානය යොමු කරමු. මැද පෙරදිග අර්බුදය මේ වන විට වෙනත් මුහුණුවරක්, එහෙමත් නැත්නම් අලුත් මුහුණුවරක් ගැන තිබෙනවා. විශේෂයෙන්ම ඉරානය සහ සෞදි අරාබිය අතර ඇතිව තිබෙන අර්බුදයත් සමගින් අපි දැනගන්නට කැමති මේ සඳහා හේතු පාදක වුණු කාරණා සහ මේ අර්බුදයේ අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු.
සංජය, සෞදි අරාබිය කියන්නේ අද මුස්ලිම් ජනතාවගේ සුනි, අපි ගත්තොත් සුනි මුස්ලිම් ජනතාවගේ ප්‍රධානම රට හැටියට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම ඉරානය ෂියා භක්තිකයන්ගේ අගනුවර, එහෙම නැත්නම් ප්‍රධාන කේන්ද්‍රය හැටියට සලකන්නටත් පුළුවන්. එතකොට මේ ෂියා සහ සුනි කියන මුස්ලිම් සමාජයේ ඒ කොටස් දෙක අතර තියෙන ඝර්ෂණය තමයි ඇත්තටම සෞදි අරාබියත්, ඒ වගේම ඉරානයත් අතර ඇති වෙලා තියෙන මේ රාජතාන්ත්‍රික අර්බුදයේ තියෙන පසුබිම. අලුතෙන්ම ඇති වෙලා තියෙන අර්බුදය තමයි ඉරානයේ සහාය ලබන, නමුත් සෞදි අරාබියේ සිටින ෂියා ජාතික මුස්ලිම් පූජකවරයෙක් ඇතුළු 47 දෙනෙක් එක් දිනක් තුල මරණදණ්ඩයට ලක් කිරීම නිසා ඇතරම සෞදි අරාබිය ලෝක ප්‍රජාවගේ අතර විවේචනයට ලක් වුණා. ඊට අමතරව ඉරානය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් කරා සෞදි අරාබියාව මේ ඔවුන් ගත්තේ ක්‍රියාමාර්ගය. ඉතින් මේ 47 දෙනෙක් එකම දවසේ මරණ දඬුවමට ලක් කිරීම තුලින් තමයි මේ අලුත් අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඉතින් මේ අර්බුදය තුලින් මේ වෙනකොට අනෙකුත් ශ්‍රේෂ්ඨවලට විශේෂයෙන්ම ලෝකයේ තෙල් වෙළඳපොළ සම්බන්ධයෙනුත් අර්බුදකාරී තත්ත්වයක් මතුවලා තියෙනවා. මොකද ඉරානයයි ඒ වගේම සෞදි අරාබියාවයි කියන්නේ ලෝකයේ අද ප්‍රබලම තෙල් නිෂ්පාදන රටවල් දෙකක්. අනික් අතට ඉරානය මෙතෙක් කාලයක් ඇමරිකාව විසින් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පනවපු සම්බාධක නිසා ඔවුන්ට තමන්ගේ තෙල් පිටරට විකුණන්න බැරි වුණා. නමුත් ඇමරිකාව දැන් ඒ තහංචි එහෙම නැත්නම් ආර්ථික සම්බාධක ඉවත් කිරීමත් එක්කලා තව මෑත කාලයේදී ඔවුන්ට අවස්ථාව ලැබෙනවා තෙල් පිටරට යැවීමට. ඉතින් ඒකට සෞදි අරාබියාව ඉතාමත්ම විරුද්ධ බවක් පෙන්නුම් කරනවා. මොකද අද ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉතාම පහත මට්ටමකට වැටිලා තියෙනවා. කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට මේ වෙනකොට තෙල් මිල ලෝක වෙළඳපොලේ බැරලයක් ඩොලර් 35ක විතර වගේ ප්‍රමාණයකට වැටිලා තියෙනවා. ඒක අපි බැලුවොත් පහුගිය අවුරුද්දේදී 70%කට වඩා ප්‍රමාණයකින් තෙල් මිල අඩු වෙලා තියෙනවා. ඉතින් මේක මේ තෙල් මිල අඩු වීමටත් බොහොම ඍජුවම දායක වෙච්ච කාරණාවක් තමයි සෞදි අරාබියාවයි ඉරානයයි රාජතාන්ත්‍රික මට්ටමින් දැනට කෙරීගෙන යන ඒ ඔවුන් එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම සහ ඒ අර්බුදය තමයි ලෝකයේ තෙල් වෙළඳපොළටත් බලපාලා තියෙන්නේ.
අමල් ඒ වගේම දැනගන්නට කැමති සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඇතිව තිබෙන අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරුත් විශේෂයෙන්ම සිරියාව තුළ පවතින ගැටුම් නිසා මේ වන විට යුරෝපයට යන එහෙමත් නැත්නම් යුරෝපයට සරණාගත රැකවරණ පතා පලා යන සරණාගතීන්ගේ සංඛ්‍යාව ඉතාමත් සීග්‍රයෙන් වැඩි වෙමින් පවතිනවා. මේ නිසා යුරෝපීය රටවල් විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා තම රටවලට පැමිණෙන සරණාගතීන් පාලනය කිරීම සඳහා. සිරියානු අර්බුදය සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය සහ සිරියාවෙන් යුරෝපීය රටවලට යන සරණාගතීන් සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තත්ත්වය පිළිබඳවත් අපි තොරතුරු දැනගන්නට කැමැතියි.
සංචේ මෙතන අපි බැලුවොත් යුරෝපයේ රටවල් දැන් ගොක් සරණාගතයන් සම්බන්ධයෙන් යම්කිසි විදියකට ඔවුන්ගේ මුලින් දක්වපු ඒ මිත්‍රශීලී ආකල්පය යම්කිසි විදියකට වෙනස් වෙච්ච බවක් පේනවා. දැන් අපි අලුතෙන්ම දකිනවා ඩෙන්මාර්කයේ සහ ස්වීඩනය ඔවුන්ගේ දේශ සීමා අතර තියෙන මීට කලින් බොහොම ලේසියෙන් ඕනෑ කෙනෙකුට කිසිම බාධාවක් නැතිව එහාට මෙහාට යන්න පුළුවන් තමක් තිබිච්ච ඔවුන්ගේ දේශ සීමා දැන් නැවතත් ඒවා වසා දමලා ඒවා වෙන්දට වඩා වැඩි රැකවල් යොදලා ඒ වගේම ගමන් කරන පුද්ගලයන් වෙන්දට නොකරන විදිහේ පරීක්ෂාවකට දැන් ලක් කරලා තියෙනවා. ඊට අමතරව ඉස්සර මේ යුරෝපීය රටවල් වලට එක රටකින් අනිත් රටකට යන්නට එහෙම විශේෂ අවසරයක් අවශ්‍ය වුණේ නැහැ. නමුත් දැන් තමන්ගේ ගමන් බලපත්‍රය නැත්නම් පාස්පෝර්ට් එක නැතිව කිසි කෙනෙකුට එන්න නොදෙන තත්ත්වයක් ස්වීඩනයේ සහ ඩෙන්මාර්කයේ ආරම්භ කරලා තියෙනවා. මේකට හේතුව හැටියට ඔවුන් දක්වන්නේ තමන්ගේ රටට සරණාගතයින් විශේෂයෙන්ම සිරියාවෙන් සහ ඉරානයෙන් වැඩිපුරම සිරියාවෙන් එන සරණාගතයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීම සඳහා කළයි කියලා කියනවා. ඩෙන්මාර්කයේ ඇති කරලා තියෙන ඒ අලුත් තහංචි නිසා මේ වෙනකොට තමන්ගේ රටට ඇතුල් වෙන සරණාගතයන්ගේ සංඛ්‍යාව 75%කින් විතර අඩු වෙලා. ඒ කියන්නේ වෙන්දට 200ක් ඇතුළුනා නම් දැන් ඒක 50කට වගේ ගානකට අඩු නැයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක ඇත්තටම දැනට යුරෝපයට පැමිණලා තියෙන මිලියන් ගණනක සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නය තවදුරටත් උත්සන්න වීමක්. මොකද මෙම රටවල් වලට ඒ සරණාගතයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට හෝ ඔවුන්ට ඒ ඉඳුම් හිටුම් දීමට නොහැකි වීම නිසා තමයි මේ විදියට මේ වෙනකොට ඩෙන්මාර්කයේ සහ ස්වීඩන් පියවර අරන් තියෙනවා. ඊට අමතරව ජර්මනියේ චාන්සලර්වරියත් ඇන්ජලා මර්කල් චාන්සලර්වරියත් මේ වෙනකොට දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. අය මුලින් අනුගමනය කරපු විවෘත දේශ සීමා එහෙම නැත්නම් මේ ඕපන් පොලිසි එක දැන් දැඩිම විවේචනයට ලක් වෙලා තියෙනවා. මොකද රට මේ යුරෝපීය රටවල් වලට ඔරොත්තු නොදෙන ප්‍රමාණයට සරණාගතයන් පැමිණිය නිසා.
එවගේම අමල් සිරියාව සහ ඉරාකය තුල ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් ඉතාමත් විශාල ප්‍රමාණයක් එහෙමත් නැත්නම් සැලකිය යුතු ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් කරන්නට ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ හමුදාවන්ට හැකි වූ බවට ගෙවී ගිය සතියේදී ඔවුන් ප්‍රකාශයට පත් කළ තිබුණා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණාත්.
සංජය මෙතන ඇමරිකාව සංඛ්‍යාලේඛන හැටියට පෙන්වලා තියෙන්නේ පහුගිය මාසයේදී පමණක් ඔවුන්ගේ විශේෂයෙන්ම ගුවන් ප්‍රහාර ඉතාමත්ම සාර්ථකව සිද්ධ වුණයි කියලා. මේක ඉරාකෙත් ඒ වගේම සිරියාවෙත් කෙරිච්ච ඒ මෙහෙයුම් වලින් 2500කට ආසන්න ප්‍රමාණයක් IS සංවිධානය නැත්නම් ඉස්ලාමික් ස්ටේට් කියන මේ අන්තවාදී සංවිධානයේ ඒ පිරිසක් 2500ක පිරිසක් ජීවිතක්ෂයට පත් කරන්නට ඔවුන් හැකි වුණයි කියලා. ඒ එක්කම මේ වෙනකොට ඉරාකේ හිටපු IS ඒ අන්තවාදීන් සෑහෙන පිරිසක් තමන් මෙතෙක් අල්ලාගෙන හිටපු ප්‍රදේශවලින් ඔවුන්ව පලවා හැරීමටත් සමත් වුණයි කියලා කියනවා. අපි බැලුවොත් සිරියාවෙත් ඒ වගේම තමයි. ඉතින් ඉස්සර වගේ බටහිර රටවල් පමණක් නෙමෙයි, මේ වෙනකොට නැගෙනහිර යුරෝපයේ රටවලුත් විශේෂයෙන්ම අපි ගත්ත රුසියාව දැන් එකතු වෙලා තියෙනවා ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා. ඉතින් IS සංවිධානයට විරුද්ධව කෙරෙන ඒ ප්‍රහාරවල යම් කිසි ප්‍රතිඵලයක්, එහෙම නැත්නම් ඒවායින් IS සංවිධානයේ බලය අඩු කිරීමක් සිද්ධ වුණයි කියන එක තමයි ඇමරිකාව ප්‍රකාශ කරන්නේ. නමුත් අනෙක් අතට මේ වෙනකොට IS සංවිධානයට බඳවා ගන්න පිරිසෙත් යම් කිසි විදියකට වැඩිවීමක් සිද්ධ වෙලයි කියලා ඔවුන් සොයාගෙන තියෙන ගණනය කරලා තියෙනවා. මොකද IS සංවිධානයේ සිරියාව සහ ඉරාකයේ පමණක් නෙමෙයි, අනෙකුත් රටවල් වලිනුත් මේ වෙනකොට මෙම ප්‍රදේශයට මේ ජිහාඩ් ඇති කිරීම සඳහා ඒ ඉස්ලාමීය සම්භවයක් තියෙන තරුණ කොටස් සෑහෙන පිරිසක් සිරියාවට ඇතුළු වෙන බවත් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ 2500ක් මාසයක් ඇතුළත ජීවිතක්ෂයටපත් වුණාට තව සෑහෙන පිරිසක් මේ IS සංවිධානයේ ඒ යුද්ධයට සම්බන්ධ වෙලා තියෙනවා.
ඒ වගේම අපි දැන් අවධානය යොමු කරන්නට සූදානම් ශ්‍රී ලංකාවට අසල් වැසි ඉන්දියාව ආශ්‍රිතව වාර්තා වන තොරතුරක් දෙසට. ඉන්දියාව තුළ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරකට ප්‍රහාරයක් එල්ල වූ බව පසුගියදා ජාත්‍යන්තර පුවත් සේවා ඔස්සේ අපට දැනගන්නට ලැබුණා. විශේෂයෙන්ම මේ වන විට ඉන්දියානු රජය පාකිස්තානය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටිනවා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ ප්‍රහාරයට වගකිව යුත්තන්ට නිසි දඩුවම් ලබා දීමට පාකිස්තානය කටයුතු කළ යුතු බවට ඉන්දියානු රජය මේ වන විට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා තමයි.
මෙතන ඇත්තටම පංජාබ් ප්‍රාන්තයේ, ඒ කියන්නේ පාකිස්තානය සහ ඉන්දියාව දේශ සීමාව අතර පංජාබ් ප්‍රාන්තයේ තිබිච්ච ඉන්දියාවේ ගුවන් හමුදා කඳවුරකට තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඉතින් මෙතනදී ඉන්දියාව චෝදනා කරන්නේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වන ජයිෂේ මොහමඩ් කියන අන්තවාදී සංවිධානයේ විසින් තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. ඔවුන් 2001 ඉන්දියාවේ පාර්ලිමේන්තුවට එරෙහිව ප්‍රහාරයක් එල්ල කළ තිබුණා. ඉතින් මේක ඇත්තට වගකීම ඉන්දියාව පවරන්නේ පාකිස්තාන බලධාරීන්ටයි. නමුත් පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා නවාස් ෂරීෆ් ඒ මේ අවස්ථාවේදී මේ සාකච්ඡාව ඔහු දුරකථනින් අදහස් හුවමාරු කර ගැනීමක් සිද්ධ වුණා ඉන්දියාවේ මෝඩි අග්‍රාමාත්‍යවරයාත් සමග. ඉතින් මේ කාරණාව සිද්ධ වුණේ ඇත්තටම නවාස් ෂරීෆ් ශ්‍රී ලංකාවේ දින දෙකක සංචාරයක් ගත කරන අතරතුරදී. ඉතින් එම සංචාරයේදී නවාස් ෂරීෆ් අගමැතිවරයා ඉන්දියාවට සහතිකයක් ලබා දීලා තියෙනවා. මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් කවුද කියලා හඳුනා ගන්නට පුළුවන් නම් ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අපි දකිනවා ඉන්දියාව සහ පාකිස්තානය අතර ඒ රටේ රාජනායකයන් යම් කිසි විදියකට මිත්‍රත්වයක් ගොඩනගන අවස්ථාවකදී මෙවැනි ප්‍රහාර සිද්ධ වෙනවා. මීට සති කිහිපයකට කලින් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා අෆ්ගනිස්තානයේ සිට නැවතත් පෙරලා ගමරට බලා එන අවස්ථාවේදී ඔහු පෙර දැනුම් දීමකින් තොරව පාකිස්තානයට ගමන් කළ නවාස් ෂරීෆ් සමග නිල නොවන මට්ටමේ සාකච්ඡා පැවැත්වුවා. ඉතින් ඔවුන් ඒ දෙපළ මිත්‍රත්වය ගොඩනැගීමට උත්සාහ කරා. ඉතින් එවැනි වටපිටාවක තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. නමුත් මේ රටවල් දෙක යම්කිසි විදිහකට තමන්ගේ රාජතාන්ත්‍රික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේ සාකච්ඡා නැවත ඉදිරියේදී ඇති කරන්නට ඔවුන් ප්‍රතිඥා දීලා තියෙනවා. නමුත් මෙවැනි ප්‍රහාර තුළින් ඒවට පසුබැසීමක් ඇති වෙනවා කියලා කියන්නට පුළුවන්.
ඒ වගේ මමල් විශේෂයෙන්ම පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සමගින් වාර්තාවන තවත් මතභේදාත්මක කාරණයක් තමයි ශ්‍රී ලංකා රජය පාකිස්තානයෙන් යම්කිසි ආකාරයක යුද ගුවන් යානා මිලදී ගැනීමේ සූදානමක් ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා ප්‍රචාරයට පත් කිරීම. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් ඇත්ත නැත සහ මේ ආශ්‍රිත කරුණු කාරණාත්.
සජ්ජේ, මෙතන සංචාරයේදී පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 8කට අත්සන් තැබුණා. ඉතින් මෙහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා බොහොම පැහැදිලිවම කියා සිටියා ශ්‍රී ලංකාව සමග ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධතාවය තවත් පුළුල් කරන්නට, ඒ වගේම සහයෝගීතාවය වැඩි කරන්නට ඔහු බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එක්කම පාකිස්තාන් මාධ්‍ය වාර්තා වුණා ශ්‍රී ලංකා රජය තීන්දුවක් අරගෙන තියෙනවා සහ ශ්‍රී ලංකා රජය එකඟතාවයකට පැමිණියයි කියලා පාකිස්තානය සමග. පාකිස්තානයේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 8ක් මිලදී ගැනීමට. ඉතින් මේක ඉතාමත්ම ආන්දෝලනාත්මක කතාවක්. මොකද ශ්‍රී ලංකා රජය මේ වෙනකොට යම් කිසි විදියකට මුල්‍යමය අර්බුදයකට මුහුණ දීලා තියෙන අවස්ථාවේදී ඩොලර් මිලියන 400ක් වගේ ප්‍රමාණයක් අවියායුධ ලබා ගැනීමට වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන්. ඉන්දියාවත් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඉතා ඕනෑකමින් බලා ඉන්නවා. මොකද ඔවුනුත් ශ්‍රී ලංකාවට ගුවන් යානා, යුද ගුවන් යානා සැපයීම සඳහා ඔවුනුත් යම් කිසි විදියකට යෝජනාවක් ලබා දීලා තියෙනවා ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මිලදී ගන්නටයි කියලා. එතකොට ඉන්දියාවයි පාකිස්තානයි මේ අතර ලොකු තරඟයක් තියෙනවා ශ්‍රී ලංකාවට ප්‍රහාරක ගුවන් යාන විකුණන්නට. ඉතින් ඒ වටපිටාවේදී තමයි පාකිස්තානයේ මාධ්‍ය විසින් වාර්තා කළේ ශ්‍රී ලංකාව ඇත්තටම පාකිස්තාන ගුවන් යාන මිලදී ගත්තාය කියලා. නමුත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයත් ඒ වගේම ගුවන් හමුදාවත් පස්සේ බොහොම තරයේ කියා සිටියා මේ පිළිබඳ තවම අවසාන තීන්දුවක් නැහැ. නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදා මේ වෙනකොට ඔවුන් ළඟ තිබිච්ච මිග් සහ කෆීර් කියන ප්‍රහාරක ගුවන් යාන ඒවා යල්පැන ගිය යාන නිසා ඒවා දැන් ඇත්තටම ධාවනයට යොදවන්නේ නැත. නමුත් ආරක්ෂක කටයුතු සඳහා ඔවුනට ප්‍රහාරක යාන ඉදිරියේදී අවශ්‍ය වන්නට පුළුවන්. ඉතින් ඒවා පිළිබඳ ඒ අලුත් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් තවමත් ඇගීමක් කරගෙන යනවා. නමුත් මේ වෙනකන් අවසාන තීන්දුවක් අරගෙන නැtei කියලා.
හොඳයි අමල්, ශ්‍රී ලංකාව ආශ්‍රිත තවත් කාරණයකටම අවධානය යොමු කරන්නට කැමති ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ දෙවැන්තයෙක් වන ඇමරිකානු ජාතික හංගේරියානු සම්භවයක් ඇති ඇමරිකානු ජාතිකයෙක් වන ජෝර්ජ් සෝරොස් පසුගියදා ශ්‍රී ලංකාවට සංචාරයක් සඳහා පැමිණි බව අපට වාර්තා වුණා. මේ සංචාරයේ අරමුණ මොනවද සහ මේ සංචාරයේදී ඔහු සම්බන්ධයෙන් ජෝර්ජ් සෝරොස් සම්බන්ධයෙන් වාර්තා වුණු වැදගත් තොරතුරු මොනවද කියලත් අපි දැනගන්නට කැමති අමා.
සද්ද ඇතරම ජෝර්ජ් සෝරොස් කියන්නේ ඇතරම ලෝකයේ මූල්‍ය වෙළඳපොළ දිහා බලපුවාම ඒකේ ප්‍රධානම ඉතාමත්ම බලවත් චරිතයක් ඇටට හඳුනන්නට පුළුවන්. ඉතින් අද ඔහු විසින් පුණ්‍යමය කටයුතු සඳහා මුදල් ලබා දීමට ඇති කළ තියෙන ඔහුගේ පදනමක් තියෙන ඕපන් සොසයිටි කියලා ඒ පදනමේ පමණක් ඔවුන් ආයෝජනය කරන මුදල දිහා බලපුවාම ශ්‍රී ලංකාවේ දළජාතික නිෂ්පාදනය වගේ එකේ දෙගුණයක් විතර වගේ ප්‍රමාණයක් ඔවුන් සතුව තියෙනවා. ඔහු කියන කරන ඕනෑම දෙයක් ඇත්තටම ලෝකේ වෙළඳපොළට ඍජුවම බලපෑම් කරන්නට හැකියාවක් තියෙනවා. ඔහුගේ පැමිණීමම ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වුණා ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළට හොඳ සුබ පණිවිඩයක් ලබා දේවි කියලා. නමුත් ජෝර්ජ් සෝරොස් ලංකාවට ඇවිල්ලා ඔහුගේ ප්‍රකාශයේදී ඔහු කියා සිටියේ අද ජාත්‍යන්තර වෙළඳපොළේ, ඒ කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළේ ඉතාමත්ම අස්ථාවර භාවයක් පවතිනවා. විශේෂයෙන්ම චීනයේ ආර්ථික වර්ධනය අඩුවීමත් සමගම ඒක අනෙකුත් දියුණු වන රටවල්වලට පමණක් නෙමෙයි දියුණු වෙච්ච ලෝකයේ දියුණු රටවල්වලටත් ඒක ඍජුවම බලපාන නිසා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙන විදිහට මහා පරිමාණයේ විදේශ ආයෝජන ලැබෙයි කියලා ඒ විශ්වාසය තබා ගන්නට එපාය කියලා. ඒක ඔහු කියා සිටියේ පිටරටින් මුදල් දාලා එන එක ගැන බලාපොරොත්තු වෙනට වඩා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට කටයුතු කරන්නටයි කියලා. මොකද ලෝක ආර්ථික තත්ත්වය ඉතාම අර්බුදකාරී තත්ත්වයකට දැන් තිවිසමින් තියෙනවා. 2008 ලෝක ආර්ථික අවපාතය හා සමාන තත්ත්වයකට දැන් ලෝක ආර්ථිකය තිවිසමින් තියෙනවා කියලා. ඉතින් අනතුරු ඇඟවීම ඔහු කරේ ලංකාවට පමණක් නෙවෙයි අනෙකුත් රටවල් වලටත් ඔහු මේ අනතුරු ඇඟවීම කළා.
යමල් ගෙවියන සතියේ ලෝවට පුවත් පිළිබඳව සවිස්තරව කතා බහ කරන්නට මේ සතියේ SBS ගුවන් විදුලියේ සමගින් එක්ුණාට ඔබට බොහොමත්ම ස්තුතියි.
ආයිබෝන් සංජය.